හොඳයි මේ පින්වතුන්ට දැන් අවස්ථාව තියෙනවා අද ධර්මදේශනාව සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් තමන් කරගෙන යන භාවනාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් එහෙම තියෙනවා නම් ඒ ගැන අවධානය යොමු කරන්න දැන් අවස්ථාව තියෙනවා.
අස්සරයි ස්වාමීන් වහන්සේ.
ඔකේ.
ඔකේ අස්තේ තියෙන සක්මන් භාවනාව පිළිබඳ මම සක්මන පටන් ගන්නෙ වම දකුණ කියන සිතුවිල්ල පටන් ගන්න අදිය තියෙන පොළොට ස්පර්ශ වෙන තැනට හිත යොමු කරගෙන යන ගමන් මම ඒ ප්‍රමාණ මුලව මේ ස්තවනවා ගෙනියනවා ස්තවනවා කියන තත්ත්වයට ගෙනියන ඒ ගෙනියලා පොළොව ස්පර්ශ වෙන තැන හිත අවධානය යොමු කරගෙන වාහනේ කටවගෙන සක්මන කරගෙන යන ගමන් ආයි මා නැවත මම දකුණ කියන තත්ත්වයට පත් වෙනවා. මේක ආයි නැවත සක්තේට ඇඳම ගන්නවා. මේක වාර්තේන පිළිබඳව යම් ප්‍රතිශක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ
තොන්නත්. ඔව් මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි ඇත්තටම ඔසවනවා තබනවා කියලා ගත්තත් ඔසවනවා ගිනියනවා තබනවා කියලා ගත්තත් මුලදී අපි ඒ මෙනෙහි කිරීම පාවිච්චි කරනවා අපේ හිත හොඳට මේ අරමුණ කෙරෙහි නතු කරගන්න. අරමුණට හොඳට හිත ඒකාග්‍ර කරගන්න අපි ඒක පාවිච්චි කරනවා. ඕක සාර්ථක වෙන්න අපි මේ කර්මස්ථානයේ සියුම් කිරීමක් සරල කිරීමක් අවශ්‍ය වෙනවා. අපි එහෙම නැත්තම් මේක සම්පූර්ණයෙන්ම නතර කළා, ඒ කියන්නේ මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම නතර කළා, බොහොම නිශ්ශබ්ද මනසකින් මේ තුල නියලීම අවශ්‍ය වෙනවා. ඉතින් සමහත්ය බලන්න දැන් මේ කරගෙන යන ගත මේ යොදන කර්මස්ථානයේ හරහා හිත එකඟ වෙනකොට පොඩ්ඩක් ඔය මෙනෙහි කිරීම අඩු කරන්න. ඒක තමයි ඔය ඉබේටම වගේ වෙලා තියෙන්නේ. ඒක නිකන් අර වම දකුණ කියන එකට විතරක් දැන් සීමා වෙන්න පටන් ගන්නවා මැදදී. මුලදී හෙදුවා ඔසවනවා ගෙනිනවා තබනවා කියලා. හැබැයි පස්සේ නිකන් හිතටම තේරිලා මෙච්චර ඕනේ නෑ මිනිහි කරන්න. ඒ වෙනුවට ඊට වඩා සරල වුණා නම් හොඳයි. වඩා සැහැල්ලු වුණා නම් හොඳයි කියලා එයා නිකන් වම දකුණ කියලා විතරක් දැන් ඉ පාවිච්චි කරනවා. පස්සේ ඒකත් නවත්තලා බොහොම නිශ්ශබ්ද මනසකින් සැහැල්ලු මනසකින්ම මේ කටයුත්තේ නියැලෙන්න. එතකොට තමයි අපිට පූර්ණ අවධානය. එහෙම නැත්නම් හිතේ මුළු ශක්තිය මේ කටයුත්ත කෙරෙහි යොමු කරන්න අවස්ථාව සැලසෙන්නේ.
අර ඒ තත්ත්වයට ආවම මේ සිතින් සෝනවා තබනවා කියන එක අවධානයෙන් කරගෙන ගිහිල්ලා පොළොව ස්පර්ශ කරන එකට සිත යොමු කරුවාම නේද?
ඔව් ඒක තමයි. හිත පුළුවන් තරම් නිශ්ශබ්දව තියාගන්න, ඇතුලේ කතාව සමනය කරගෙන හොඳ හැබැයි අවදියෙන් තමයි එතන ඉන්නේ. හොඳ සැලකිල්ලෙන් හැබැයි හැම මොහොතක් ගැනම දැනුවත්. හොඳ අවදිමත් බවක් තියෙනවා. දැන් මුළු එසවීමේ ක්‍රියාවලියම ගැන දැනුවත්. ගෙන යාමේ ක්‍රියාවලිය ගැනම දැනුවත්. තැබීමේ ක්‍රියාවලිය ගැනම දැනුවත්. තැබුණාට පස්සෙත් ඒ දැනෙන සෑම දෙයක් ගැනම දැනුවත්. දැනුවත් බව හොඳට තියෙනවා. ඒකාග්‍රතාවය හොඳට තියෙනවා. හිත හැබැයි හරි නිශ්ශබ්දයි.
එහෙමයි තෝ.
හොඳයි තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. හරි මගේ ප්‍රශ්නේ මේ අද ධර්මදේශනා පිළිමතේ ස්වාමීන් වහන්සේ. දැන් වහන්සේ සඳහන් කළා මේ වේදනාව ගැන වේදනාව විදිහට බැලීම. එතකොට ස්වාමීන් වහන්සේ උපවහන්සේ සඳහන් කළ විදිහට මේක හේතුඵල අනුව සිදුවෙන දෙයක් කිව්වා ඉලපච්චිතාවේ අනුව. පස්මින් සති ඉදන් හොතික ස්වාමීන් වහන්සේ එතකොට දැන් මේ වේදනාව ප්‍රශ්නාව කරනකොට අපි තුළ එන්න ඇති වෙන නිසා මට හැඟීමක් ඇති වෙන නිසා අපි තුළ ඇති වෙන්නේ මේ වේදනාව පිළිබඳව අවිද්‍යාව නැතිවීමද කියලා ඉන්න සවන්නත් එතකොට අවිද්‍යාව නැතිවීම නිසා ඊට පස්සෙ ඇතුන දැන් අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා කියවම් සවන්නත් එතන සංඛාර නිරෝධා කියලා කියන්නේ සවන්නත් සංඛාර නැති වෙනක නැතිවීම නැත්නම් අවිද්‍යාවෙන් තොර සංඛාර පිටතම ඇති වෙනව සවන්නත් දැන් වේදනාව දැන් සනාහ කරනකොට වේදනාව පිළිබඳව අපිට අවිද්‍යාව නැතුනොත් වේදනාව කරේ කියලා චන්දරාගේ තණ්හාව නැති වෙනවද සන්නත ඒක පොඩක් පැහැදිලි කරලා දෙන්න. එතන වේදනාව නැතරම නැති වෙනා නෙවෙයි වේදනාව ඇති වෙන හැබැයි ඒ වේදනාව අවිද්‍යාවෙන් තොරව ඇති වෙනවද කියන එක
දැනගන්නවා. හොඳයි ඒක හරි මාත් කියන කතාව හරි. දැන් වේදනාව නිසා තණ්හාව පහළ වෙනවා. හැබැයි අපි මේ කටයුත්ත තේරුම් ගන්න වේදනාවේ යථා ස්වභාවය තේරුම් ගන්න අපි තුල තියෙන අවිද්‍යාව දුර වෙනවා, චන්දරාගය දුර වෙනවා, ඒ අපේ හිතේ තියෙන ඇල්ම, තණ්හාව, උපාදානය ඒවා දුර වෙන්න පටන් ගන්නවා. හැබැයි මෙහෙම දුර වීම හරහා අර මහත්ය කිව්වා වගේ දැන් මෙතනින් අදහස් වෙන්නේ අපිට මොකක්වත් දැනෙන්නේ නැතුව යනවා කියලා. දැන් හරි ලස්සන උපමාවක් ඕන නම් බුදුහාඳුරුව ගැන කියන්න පුළුවන්. බුදුරයන් වහන්සේ සම්බන්ධයෙන් කියනවා දැන් බුදුරයන් වහන්සේ දානි වළඳනකොට බුදුරයන් වහන්සේට සම්පූර්ණයෙන්ම මේ ඒ කියන්නේ විවිධාකාර රසයන් දැනෙනවා. හැබැයි ඒ රසය සම්බන්ධයෙන් කිසිම රාගයක් නැහැ කියලා කියනවා. රස පටිසංවේදීච භගවා නෝච රස රාග පටිසංවේදී කියලා කියනවා. බුදුරයන් වහන්සේට රස දැනෙනවා. හැබැයි රස සම්බන්ධයෙන් රාගයක්, උපාදානයක්, තණ්හාවක්, ආසාවක් පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා අපි අර මූලික මට්ටමේදී වේදනාව නිසා තණ්හාව පහළ වෙන බව අපි හඳුනා ගන්නවා. ඒක තේරුම් ගන්න අපේ තුල ඒ වේදනාව නිසා තණ්හාව පහළ වීම වෙනුවට වේදනාව හරහා ප්‍රඥාවක් අවදි වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව දුරු වෙන්න පටන් ගන්නවා. මහත්යකෝ වගේම අවිද්‍යාව දුරු වෙන්න පටන් ගන්නවා. ඉදප්පච්චේතාව වැනි ඒ ගැඹුරු ධහමක් අපිට වැටහෙන්න පටන් ගන්නවා. හොඳට හිත හේතුඵල ධහමක පිහිටන්න පටන් ගන්නවා. එතකොට අර්ථ යෝගාවචරයට මේ වේදනාව කියලා කියන්නේ හොඳ භවනා කර්මස්ථානයක්. තව තව ප්‍රඥාව වඩා ගන්න, තව තව තණ්හාව නැත්තම් මේ ඒවා දුරු කරගන්න, සතිය දිනු කරගන්න. ඉතින් මෙහෙම වඩන මට්ටමකදී තමයි අර කිසිම වේදනාවක් ගැන යාගේ හිතේ අනුසය පහළ නොවි අනුසය ෂය වෙන ගතියකට, අනුසය ප්‍රහාණය වෙන ගතියකට යා අවතීර්ණ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ හිතේ සාමාන්‍යයෙන් තියෙන සැප වේදනාවක් පහළ වෙච්ච ගමන් ඒකට ඇලෙන ගතිය. ඒ කියන්නේ තණ්හාවක් ඇති කරගන්න ගතිය. ඒ කියන්නේ තණ්හා ආසාවක් ඇති කරගන්න ගතිය. ඒක තමයි අපේ අනුසය මට්ටම. ඒක තමයි අපේ පුරුද්ද. නමුත් දැන් යා වෙන ක්‍රමයකට යන්නේ. එයා දැන් සැප වේදනාවක් පහළ වෙච්ච ගමන් හිතේ පහළ වෙන ඒ තණ්හාව හඳුනගන්න. ඒකට පොහොර දාන්න නැතුව ඉන්නවා. ඒ ආසාවට පොහොර දාන්න නැතුව ඉන්නවා. අන්න අර අපේ තිබිච්චේ පරණ පුරුද්ද පෝෂණය නොවන ආකල්පයකට, පෝෂණය නොවන ප්‍රතිපදාවකට එයා දැන් අවදීර්ණ වෙලා. එතකොට අන්න ටික ඒ පුරුද්ද දුර්වල වෙන පටන් ගන්නවා. ඒබඳු ක්‍රමයකට තමයි එතකොට අපි මේ ආශ්‍රවයන් ශේඛරීම ගැන බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මේ ආශ්‍රවේ ඇති වෙන හැටි අපි දකින්න ඕන. වේදනාව පහළ වීම තුල තණ්හාව ඇති වෙන හැටි අපි දකින්න ඕන. ඒක බොහොම නිහතමානීව මගේ හිත ඇලෙනවා නේද මේකට? මගේ හිත මේකටත් එක්ක ආසාවක් ඇති වෙනවා නේද? ඒක බොහොම නිහතමානීව අවංකව දකිනවා. හැබැයි ඒක පෝෂණය කිරීමෙන් වළකිනවා. ඒකට අහු වෙන්නේ නැතුව ඉන්න උත්සාහන්ත වෙනවා. ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න අපි අපේ හිතේ තියෙච්ච පරණ පුරුද්දෙන් ඒ අපේ ඇබ්බැහියෙන් අයින් වෙලා ඉන්න උත්සාහන්ත වෙනවා. අතකොට තමයි පොඩ පොඩේ ඇබ්බැහියෙන් අපි නිදහස් වෙන්නේ. පුරුද්දෙන් අපි නිදහස් වෙන්නේ. ඉතින් ඒක පුරුද්ද ටික ටික දුර්වල වෙලා යන්නේ. ඉතින් බඳු ක්‍රමයකට තමයි එතකොට අපිට ඒ තියෙන රාගානුසය දුරු කරගන්න, පටිඝානුසය දුරු කරගන්න, අවිජ්ජානුසය දුරු කරගන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් දැන් අවිද්‍යාව දුරු වෙච්ච පදනමක සංස්කාරයක් සිද්ධ වෙන්නේ නැහැ. අවිජ්ජාපච්චය සංඛාරා කියලා වගේ අවිද්‍යාව නැත්තම් අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යම් අවස්ථාවක මේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා නම් එවනම් සංස්කරණය කිරීමක් නැහැ. සංස්කරණය කිරීමක් නැහැ. එතකොට දැන් වේදනාව සම්බන්ධයෙන් කියන තියෙන වේදනාව පහළ වීමක් නැහැ කියලා නෙමෙයි. වේදනාව පහළ වෙනවා. හැබැයි ඒ ගැන චන්දරාගයක් නැහැ. ඒ ගැන ඇල්මක් නැහැ. ඒ ගැන තණ්හාවක් නැහැ. ඒ ගැන උපාදානයක් නැහැ. එහෙම කියලා කියන්න පුළුවන්. හොඳයි.
අතේ සමනන්තය එකසන්න අපිට මේ වේදනාව කියන එක වේදනාව තුළ ඇති වෙන සැප වේදනාවක් දුක් වේදනාවක් තුළ ඇති වෙන චන්දරාගයේ හෝ එකක ඇති වෙන ද්වේෂයේ හෝ අපිට බලේ ඇති නැති කරන්න බෑ. මේ ඉදපච්චතාවයෙන් ධර්මතාවයේ දැනගෙනම හේතු සකස් කිරීමෙන් පමණමයි අපිට මේ ඵලය ගැන බලාපොරොත්තු වෙන්නේ. તો හේතු සකස් කිරීමෙන් ඵලය ගැන අපිට වරි කරන්න දෙයක් නැහැ. ඒක සත්‍ය පුද්ගලික කරන දෙයක් නෙවෙයි. ඒක අපිට අත්ද කරන්න තියෙන්නේ මේ පටිසෝබ්බාදයේ තුලින් මේක දැකීමමයි ජීවිතකින් සන්නාස.
ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට මේ දැන් ඔය දැන් අපි අත්‍තරම කතා කරන එක ප්‍රදේශයක් වේදනා පච්චා තණ්හා කියන කොටස. එතකොට මේ වේදනාව නිසා තණ්හා පහළ වෙන හැටි, ඒකයි මම කිව්වේ වේදනාව නිසා තණ්හා පහළ වෙන හැටි අපි අවංකව තේරුම් ගන්න ඕනේ. නියතමානීව තේරුම් ගන්න ඕනේ. එතකොට අන්න අපි ඒක පෝෂණය කරන එකෙන් වළකිනවා. අපි ඒකට තවදුරටත් මේ වහල් වෙන ගතියෙන් වළකිනවා. ඒ එතකොට තමයි මේ පුරුද්ද පොඩ 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 දුර්වල වෙන්න පටන් ගන්න. මේ පුරුද්දෙන් අපි ඈත් වෙන්න පටන් ගන්න. හොඳයි.
බොම් පිටසන අතරවන්ත.
අතරවන්ත සන්නේ.
පෙරවන් සන්නේ හඳුනේ අවශ්‍යයි.
ඔව්.
හඳුනේ උගන්තික දේශනාවේ කිව්වා අර මේ භාවනාවෙන් ඔටොමැටිකලි මේ හිත තියනවා ස්පර්ශපස්සය වේදනාව දැක්ක එතකොට ප්‍රතිසම්පාදේ අවබෝධ වෙන තැනට ඔටොමැටිකලි ඇවිල්ලා තියෙනවානේ.
හ්ම්.
එතකොට දැන් මම පරයන්කේදී මම වේදනාන්තිය වඩන්න උත්සාහ කරාට මට ඒක ලොකුවට අහු වෙන්නේ. ඉතින් මට දැන් දේශනාවෙන් තේරුණා මම ඒක නිකන් පාස් කරලා ගිහිල්ලා වෙන්න ඇති ඒක වෙන්න තිබුණ ලොකුවට
ඊට කලින් මොනවද අවධානය යොමු කරගෙන ඉන්නේ මොනවටද?
ආනාපානය තමයි මම වඩන්නේ මුලදී.
ඒක ආනාපානයේ කොයි මට්ටමට වගේද යන්නේ?
හෙස්තැනට ගිහිල්ලා ඉන්න එක ඇවිල්ලා තියෙනවා මංගනේ. එතන සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් මට ඉතින් ඔයාර ඔළුව කරන් හටෙන එක ගොඩක් වෙනවා. ඉතින් ඉරියව්ව දිහාවට යන එක තියෙනවා. මට පිට ශබ්ද ඇහෙනවා ඒක අහලා එතකොට පිට ගියා වගේ නේ වුණාට ආපහු ආනාපානෙට ආව ආනාපානෙත් තියෙනවා ඉරියව්වත් ඉන්න තැන වෙනස් වෙලක් නැහැ. අර එකම ලෙවල් එකෙන් හතර පහක් වගේ තියෙන එකක් තියෙනවා.
එතකොට සක්මන් භාවනාදී මොකද වෙන්නේ?
සක්මන සාධනේ දැන් මට එක මට ඉක්වලටම අර නිකන් ගොඩ දෙයක වගේ ගියා. ඊට පස්සේ නිකන් හරිම එපා වුණා. මට නිකන් මොකද තේන්නේ වගේ හිතලම මොකක් හරි එකක් අල්ලලා තමයි මම උත්සාහ කරලා කරේ. ඉතින් ඇත්තටම සක්මන අර එපා වෙලා නිසා අර කෙරෙනවා ටිකක් අඩුයි. මම උත්සාහ කරනවා. සමහර දවස්වල දරන් ඇත්තටම අර සිතුවිලි නැතුව ඉන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා.
හරි. අර නර්ගලාගෙන සිතුවිලි එන වෙලාවට තියනවා. ඔව්. දැන් ඒ කියන්නේ දැන් ගලාගෙන සිතුවිලි එන වෙලාවට ඒකට ඒ කියන්නේ මැදිහත් වෙන්න යන්න එපා. ඒක වළක්වන්න යන්න එපා. ඒ ටික හැමම යන්න දෙන්න. ඒ කියන්නේ අපේ මට තේරෙන විදිහට නම් ඒ කියන්නේ යම් කෙසේ මට්ටමක් තියනවා දැන් අපේ භවනාව දියුණු වෙලා. නමුත් තව කියන්නේ අපේ හිතේ කොහොමත් ඔය වගේ විවිධ මට්ටම් වලට බැසගෙන යන ගතියක් තියෙනවා. හරි නිකන් මේ තට්ටු තියනවා වගේ ඒ අපේ යම්කිසි මට්ටමක කටයුතු කරද්දී ඊට වඩා පොඩ්ඩක් හිත ගැඹුරට යනකොට ඔන්න තව තට්ටුවක නිකන් තියෙන මේ මඩ නිකන් කැළඹිලා යනවා වගේ ඔන්න සිතුවිලි රාශියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඔන්න අතහැරලා දානවා. ඊට පස්සේ ආයෙත් ඔන්න හිත තැම්පත් වෙනවා. ආයෙත් සිතුවිලි රාශියක් එන්න පටන් ගන්නවා. ඒකත් අතහැරලා දානවා. ආයෙත් ඔන්න හිත තැම්පත් වෙනවා. ඔන්න වගේ චක්‍ර රාශියක් ඔක යන්න පුළුවන්. ඒ නිසා සක්මන හැබැයි අතහරින්න නැතුව කරන්න. සක්මනේදී තමයි ওই දේ හරියට ලස්සනට සිද්ධ වෙන්නේ. දැන් ඒක සක්මන දුර්වල වුණොත් තමයි අර හිස කඩා වැටෙන ගතියක් නිකන් මේ කොහෙද හිටියේ කියලා දන්නේ නැති ගතියක් පරයන්කේදී සිද්ධ වෙන්නේ. නමුත් සක්මනේ තමයි යොමනා කරන අවදිමත් බව හොඳ කර්මන්නේ ගතිය හොඳ අවදිමත් ගතිය සකස් වෙලා එන්නේ සක්මනේදී. ඒ නිසා සක්මනට යා වැඩිපුර කරන්න එතකොට පරයන්කය සාර්ථක වෙනවා. අපිට නිකන් බොහොම සමබර භාවනාවක් අරගෙන යන්න පුළුවන් ඒ පසුවිම සකස් වෙනවා. ඊට පස්සේ වේදනාවල පස්සනාව මට්ටම් තේරෙන විදිහට කෙරෙනවා. නොකරනව නෙමෙයි. දැන් අර හිරිවැටිච්ච අවස්ථාවකදී හිරිවැටිච්ච තත්ත්වය ගැන විස්තර ටිකක් ওই විදිහට කියන්න පුළුවන් කම කියන්නේ අපිට පොඩ්ඩක් හරි ඒ ගැන යම් වැටහීමක් තියෙනවා. හැබැයි තේ එක මතුවෙන ලාවටත් බලන්න. ඒ කියන්නේ ඔතන වේදනාවන පස්සනාව වඩන්න අපිට දුක් වේදනාවක්ම අවශ්‍ය නැහැ. සැප වේදනාවකනුත් ඕක කරන්න පුළුවන්. උපේක්ෂා වේදනාවකදීත් ඕක කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු එක අතක් මත අනිත් අත තියන් ඉන්නවා. ඉතින් එතකොටත් තියෙන්නේ බොහොම උපේක්ෂා සහගත වේදනාවක්. එතනට අපි අවධානය යොමු කළොත් ඒ උපේක්ෂා සහගත වේදනාව ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ අනිවාර්යෙන් වේදනාවට පසනාවට යොමු විය යුතුයි කියලා කියන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව එතනට යොමු වෙන්න දෙන්න. පටන් ගන්න නිකන් ආනාපාන සතියෙන් බොහොම සරල විදිහට ආධුනික මනසකින් පටන් ගන්න. ඊට පස්සේ ආනාපානය අපි හිතමු සමනය වුණා නම් ඊට පස්සේ ඉබේටම හිත යනවා නම් කයේ දැනෙන දේවල් වලට වේදනා ස්වභාවයන් වලට හිත යනවා නම් යන්න දෙන්න. ගිහිල්ලා ඒ දේවල් හොඳට නිරීක්ෂණය කරන්න.
එහෙනම් එතකොට හම්ජුනේ අර තේති සුඛ වේලාවට එතකොට සුඛ වේදනාවක් නේක තේරෙනවා. ඒක නැති වෙලාවට නෑ කියලා තේරෙනවා.
හරි. ඒවා බලන්න. ඒක තමයි. දැන් ඒකයි මං කියුවේ. يعني වේදනාවන පස්සනාව වඩන්න සප වේදනාවනුත් පුළුවන් උපේක්ෂා වේදනාවනුත් පුළුවන් දුක් වේදනාවනුත් පුළුවන් දුක් වේදනාවක්ම අවශ්‍ය නැහැ. ඒ නිසා ප්‍රීතිසුඛ තත්ත්වය කියන්නේ වේදනාව. ඒකයි බුදුහාඳුරේ ආනාපාන සති සූත්‍රයේදී කියන්නේ ප්‍රීතිපටි සංවේදී අසසිසාමිති සික්ඛති. සුඛපටි සංවේදී අසසිසාමිති සික්ඛති. දැන් මේ ප්‍රීතියක් පහළ වෙනවා. එක නිකන් කිලිපොලා යනවා. රැලි රැලි යනවා වගේ දැනෙනවා. සැහැල්ලු ගතියක් දැනෙනවා. පා වෙනවා වගේ දැනෙනවා. මේ ඔක්කොම ඇවිල්ලා ප්‍රීති ස්වභාවයන්, සුඛ ස්වභාවයන්, සප ස්වභාවයන්. ඒවා ඇලෙන්න යන්නේ නැතුව ඒවා මගේ කරගන්න නැතුව ඒවෙන් අයින් වෙලා ඒවා එන යන හැටි ඒවා වෙනස් වෙන හැටි ඒවා පහළ වෙන හැටි කැඩලා බිඳලා යන හැටි ඒවා නිකන් පොකුරක් වගේ තියෙන හැටි අන්න ඒ විදිහට මේ වේදනාව දිහා අපි හොඳට පරීක්ෂණය කරනවා නිරීක්ෂණය කරනවා
මම තමයි හම්බුනේ මම කරන්නේ කියන්නේ පරතු සංසාරයෙන් මට එක සිබ්බත් එක නැසත් එක තියෙනවා නම් බලනවා නැත්නම් නෑ වගේ මම
බලන්
ඉන්නේ. හරි. අර එහෙම ඇලිමක් මට තේරෙන්නේ මට ඒක ගැන ඇත්තට මට හිතෙන්නේ මට දැන් ඒකට උපේක්ෂා සිතක් කියලා එකක්වත් නෑ. මම නිකන් බලන් ඉන්න එකම විතරයි. ආවොත් බලනවා නැත්නම් මේ වගේ තමයි එක වෙන්නේ තියෙන්නේ.
හරි. යන විදිය හොඳයි. වැරද්දක් නැහැ. දැන් අපිට අර අන්නේ වගේ පොඩි ඇල්මරිච්ච ගතියක් එක තමයි ওই විරාගය පැත්තට අපේ හිත යන්නේ. දැන් ඉන්නේ නිකන් අතරමැදි ගතියක මේක නිකන් සම්පූර්ණයෙන්ම ඔහේ එපා වෙලා අත්හැලා දාපු ගතියකුත් නැහැ. මේකට දැඩිව ග්‍රහණය වෙලා ඇලීලා ඒකත් එක්කම ඉඳගෙන ඒක හාරවුස්සන ගතියකුත් නැහැ. දැන් තියෙන්නේ අතරමැදි ගතියක්.
එහෙම.
ඕක දිගට කරගෙන යන්න. ගැටලුවක් නැහැ. හොඳයි හොඳයි.
එතකොට මම වෙනම මේ අර නෙගටිව් නකොට එන වේදනාව ඇත්තටම නුක්වඩ බලන කේ තේරුමක් නැහැ. මොකද ඒක නිකන් අර ලාම් එක වගේ නිකන් අර පැය ගුණාම එන වේදනාවක්.
වේදනාවක්. ඔව්.
ඒක එතන අල්ලලා වැඩක් නැහැ.
ඔව් නැහැ. එතෙන්දී අවශ්‍ය නැහැ. ඔව්. මොකද හිත ඊට වඩා පරිණත මට්ටමකදීනේ ඊට කලින් තිබුණේ. කියන්නේ වේදනාවන් කෙරෙහි උපේක්ෂාව වෙච්ච ගතියක වේදනාවෙන් අයින් වෙලා හිටපු ගතියක තමයි හිත කලින් තිබුණේ. අපි ඒ தත්ත්වේ තමයි තව දිනු කළ ගන්න තියෙන්නේ. හොඳයි 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 පෙරවන් සර්ණයි
අවසරයි ස්වාමීන් වහන්සේ මට ධර්මකට ලැබුණා උත්තරය ඉස්සරලා ප්‍රශ්නය අහපු මහත්මියගෙන් මට තිබුණෙත් ඒ වගේම තමයි මොකද කම්පන චංචල බල බල ඉන්නකොට වගේ එහෙම මම දන්නවා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් වේදනාව තියෙනවා බව සැප වේදනාව ඒවට මම ඒකට බලන්නේ හිතලම මොකද මට හිතෙනවා ඒකට ඇලියි කියලා ඒ නිසා මම බලන්නේ නැතුව හිතලම නොබලා ඉන්නවා මේ ඒක මොකක් හරි ප්‍රබලව දැනෙන එක දිහා බලලා ඒක ඉවර වෙනකන් ඉන්න ඕනේද කියන හැඟීම මට හැම වෙලෙම තියෙනවා කම්පන චංචලයක් කම්පන චංචල ප්‍රබලව දැනෙනවා නම් සැප වේදනාවක් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා නම් ඒකට මාරු වෙන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ. මම ඒ නිසා ඒක ඉග්නෝ කරලා ඉන්නවා.
එතකොට මොකක්ද අරමුණු කරන්නේ දැනට?
කම්පන ගොඩක් වෙලාවට මට දැනෙන්නේ එනර්ජි, යන්ගේ එනර්ජි වයිබ්‍රේෂන් ඔක්කොම නිකන් මුළු ඇඟේම nothing but ever changing energy වගේ. එතකොට මම ඒ එක තැනකට ඉස්සෙල්ලාම එක තැනකට ફોકસ කරලා එනර්ජි එක කොහොමද ඇති වෙන්නේ නැති වෙන්නේ ඇති වෙන්නේ නැති වෙන්නේ බලනකොට ඒක මුළු ඇඟේම ඊට පස්සේ හොයන්න බෑ මට ඇති වෙනවද නැති වෙනවද හොයන්න. ඒක එකම විදිහකට යන්නේ නිකන් රිද්ම් එකට එක විදිහකට යනවා. එහෙම වෙලා තියෙනකොටත් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මට තේරෙනවා මේ වේදනාව තියෙනවා කියලා. ඒ වුණාට මම ඒක දිහා බලන්නේ.
ඔව්. යනවා විදිහ හොඳයි. හැබැයි ඔක තාම බැලුවේ නැහැ. මේ බැලුවයි කියලා වරදකුත් නැහැ කියලා තමයි මට තේරෙන්නේ. මොකද ඉතින් දැන් සම්පූර්ණයෙන්ම දැන් ඒ කියන්නේ අරමුණු නිරීක්ෂණය හරහා තමයි අපි තුල ප්‍රඥාව වැඩෙන්නේ. දැන් අපි ඔතනදී අපි පොඩ්ඩක් පරිසං වේතුයි. දැන් මේ හිත නිකන් එයාට කම්මැලි හිතලා මේක නොබලා ඉන්නවද? නැත්නම් අපි නිකන් උදාසීන වෙලා මේක නොබලා ඉන්නවද? නැත්නම් ප්‍රඥාව නිසා මෙයා දැන් අතහැරිලා එයා තනියෙන් ඉන්නවද කියන එක අපි පොඩ්ඩක් ඔතනදී පරිස්සමෙන් විග්‍රහ කරගන්නයි තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි පටන් ගන්නවා ආනාපාන සතියෙන් වාකරින් අයිබඳු කර්මස්ථානයකින්. ඊට පස්සේ කයේ විවිධාකාර කම්පන චංචල ස්වභාවයන් පහළ වෙනවා. අපි ඒවා දැන හොඳට දැනුවත්. අපිට තේරෙනවා ඒවා හොඳට. අපි ඒවා ගැන අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඔයක වර්ධනය වෙලා ගිහිලා දැන් මේ ඔක්කොම නිකන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් බවට ඔන්න පත් වෙන්න පටන් ගන්නවා. අපි ඒ ගැනත් අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ හිතන්න දැන් අපිට තෝරගන්න බෑ මේක සැපද්ද දුකද්ද උපේක්ෂාවද්ද මේ මොකක්වත් අපිට තෝරගන්න බෑ. හැබැයි මොකද්ද එකක් තියෙනවා. එනර්ජි එකක් කියලා අපිට තේරෙනවා. අපි හැබැයි ඒක ගැන හුඟක් ලං වෙලා බලන්න යන්නේ නැතුව අපි පැත්තකින් බලාගෙන
ඉන්නවා.
ඒ ආපු පාර හොඳයි. එතෙන්දී අර ක්‍රමානුකූලව අපි ඒ මුලින් ඇත්තම නිරීක්ෂණයක් කරා, ලං වෙලා බැලීමක් කරා, විස්තර බැලීමක් කරා, ඒ හරහායම් ප්‍රඥාවක් අවදි වුණා. ඊට පස්සේ යන්න හිත ක්‍රමානුකූලව අයින් වුණා. ඒ එහෙමනම් යන්නේ වරදක් නෑ. ආයිත් ගිහිලා ආයි බලෙන් ඒක පෙන්වන්න යා යුතු නෑ.
එහේ ස්වාමීන් වහන්සේ දෙන්ති මට වෙනම කම්මැලිකම.
හරි. ඒ අනිවාර්ය.
ඒක හරි. ඒක එතකොට එතනින් එහාට මට යාගන්න බැරුව ඉන්නේ.
නෑ. ඒ කියන්නේ ඔය කම්මැලිකම අපි තරණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් අපිට වෙලා තියෙන්නේ අපේ හිත හරි කැමති දේවල් දිහා බලන්න. අපේ හිත කැමති සංසිද්ධිවල පැටලිලා ඉන්න, සිද්ධවීම්වල පැටලිලා ඉන්න, මොනවා හරි දෙයක් කර කර ඉන්න. දැන් ඉබඳු දෙයක් මුලදී අපි යාට අල්ල දෙනවා. මෙන්න මේක කර කර ඉන්න කියලා යාට වේදනාවක් දිහා බල බලා ඉන්න දෙනවා. ඒතර එයා ඒ වේදනාව තුලින් යම් අවබෝධයක් ඇති කරගන්න. ඉතින් ඒ අවබෝධය ඇති වුණාට පස්සේ හිතේ පහළ වෙනවා අනිවාර්යෙන්ම නිබ්බිදාවක් කියලා දෙයක්. අවබෝධය මත ඇති වෙච්ච එක්තරා අන්දම කලකිරීමක් කියන්න පුළුවන්. ඒ කලකිරීම අපි අර්ථ දක්වන්නේ මහා එපා කරපු ගතියක්, නීරස ගතියක්, කම්මැලි ගතියක් වගේ තමයි අපිට තේරෙන්නේ. මොකද දැන් අර ඉස්සෙල්ලා බොහොම ක්‍රියාශීලීව, ජව සම්පන්නව හිටපු හිත දැන් එහෙම ඉන්න දෙයට දෙයක් නැහැ. දැන් මේ ජව සම්පන්න උනේ අර අරමුණේ තෙවිච්ච, ජව කැවිච්ච ගතිය නිසානේ. දැන් ඒවා මොකක්වත් නැහැ. දැන් ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා, ඔක්කොම නිකන් හරීම දියාරු වෙලා ගිහිල්ලා හිතර හරීම තියෙන්නේ හරි උදාසීන ගතියක්. එයාට දැන් කරන්න කියලා ලොකු දෙයක් නැහැ. එතකොට අන්න අපි ඒකත් දක්වන්නේ හරීම කම්මැලි නීරසයි කියලා අපිට තේරෙනවා. හැබැයි ඕක තව දිගට කරගෙන යෑම තමයි ඔතෙන්දී අවශ්‍ය වෙන්නේ. ඔතෙන්දී අපි නැගිටලා ගියත් වැරදී, දෙයක් වාහරි කරන්න ඕනේ කියලා හිතුවත් වැරදී, ආයි වෙන බරපතල අරමුණකට නැත්නම් ගොරෝසු අරමුණට හිත දැම්මත් වැරදී, ඒ ඔක්කොම වෙනුවට හිතර පොඩ පොඩ මේ ඔක්කොම තියෙද්දි තනියම ඉන්න, මුකුත් නොකර ඉන්න අපි පුරුදු කළ යුතුයි. ඒක අපි
නොකර ඉන්න තැනට චුට්ටක් යන්න පුළුවන්.
හරි.
ඒ වුණාට පස්සේ මට වෙලාවට ඉතන මම ඒක පර්පස් දෙයෙන් යනවාද කියලා. ඒ කියන්නේ ඒක එතෙන්ට නැචරලි යනවා නෙවෙයි.
හරි.
ඊට පස්සේ මට ඕන නම් මට ඒක හිතලා යන්න පුළුවන්.
මට පොඩ්ඩක් සක්මන ගැන කියන්න.
ස්වාමීන් වහන්සේ ඇත්තම කියනවා නම් මම සක්මන වැඩි කරන්නේ නැහැ. කරන වෙලාවට මට යන්න පුළුවන් අර මම ඇවිදිනවා නෙවෙයි කවුරු හරි ඇවිදිනවා වගේ ඒ තැනට යන්න පුළුවන්. ඉබේ කෙරෙන මට්ටමට යන්න පුළුවන්.
හරි.
ඒ වුණාට මම මට මොකක් හරි හේතුවක් නිසා වැඩි කැමැත්තක් තියෙනවා පරියංකයට.
ඔව්.
සක්මන කරන්න යනකොට පරියංකයටමයි යන්නේ තියෙන්නේ.
නැ එතෙන්දී නම් ඒ කියන්නේ දැන් ඔතෙන්දී අපි දැන් කොහොමත් අපි හිතමු පරයන්කය සාර්ථක වෙලා පරයන්කයේදී හිත මොකක්වත් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් කමක් ඇති වුණා කියලා. ඉතින් ඒක දියුණු කරන්න වෙන්නේ සක්මනේදී. දියුණු කරන්න වෙන්නේ දැන් මේක තව තව පැතිරීම හරහා. මුළු ජීවිතයත් එක්ක මේ අල්ලන්නේ නැති ගතිය අපි දියුණු කරන්න ඕනේ. ඒක ඊළඟ ස්ටෙප් එක වශයෙන් අපිට කරන්න වෙන්නේ සක්මනට ගිහිල්ලා. සක්මනේදී පුළුවන් ද මට මේ දේවල් පෙනෙද්දී ඇහෙද්දී දැනෙද්දී ඒකක්වත් අල්ලන්නේ නැතුව ග්‍රහණය කරන්නේ නැතුව මට මැද්දටලා ඉන්න පුළුවන්ද හිත උපාදාන නොකර ඉන්න පුළුවන්ද කියලා සක්මනට යන්න වෙනවා. ඒ නිසා ඔය දෙකම සමසම වගේ තියාගෙන යන්න. ඒ නිසා සක්මනේදී සක්මනට දැන් ආයෙත් ටිකක් උත්සාහවන්ත වෙන්න කොහොමත් පරයන්කේ දිනුන වෙනවත් සක්මනට එන්න ඕනේ. සක්මන දිනුනත් පරයන්කට යන්න ඕනේ. ඉතින් මේ දෙක සෑහෙන්න නිකන් එකිනෙකට මේ උදව් කරන ගතියක් තියෙනවා. දැන් මේ මට්ටමේදී මට තේරෙන විදිහට නම් සක්මනේදීත් ඒ දේවල් නිකන් පෙන්නලම ගන්න. නිකන් තව පොඩ්ඩක් ප්‍රඥාව දියුණු කළාම ස්වාභාවිකව මතුවෙන දෙන තරමට හොඳයි. ඒතර අපි දන්නවනේ අපි යන්නේ බොහොම නිවැරදි මාර්ගයක. මොකද නැත්තම් අපේ හිත තීන මිද්දේට ලක්වීම හරහාත් අපි නිකන් අර්ථ දක්වන්න පුළුවන් අපි මේ හරි පැත්තේ ඉන්න කියලා. නමුත් එතන තියෙන්නේ තීන මිද්දයක්. අවබෝධයක් නෙමෙයි. දැන් සක්මනේදී ඒ බඳු තීන මිද්දේට තියෙන අවකාශය හුඟක් අඩුයි. සක්මනේදී අපි හරිම ක්‍රියාශීලී. අපිට හොඳට අවදියෙන් ඉන්න ඕනේ. හැබැයි අවදීන් ඉඳිමින් අපි ඒ අරමුණු වල යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ කටයුතු කිරීම හරහා අපි හිතමු ඔන්න හිත එනවා කියලා උදාසීනත්වයකට. එහෙමනම් අන්න අවබෝධය මත ඇති වෙච්ච මට්ටමකින් තමයි අපි කටයුතු කරන්නේ. එතකොට අපිට වරදින්න විදිහක් නැහැ.
එහෙනම්
මොහොම්පින් ස්වාමීන් වහන්සේ දරුවන් සල්නා. දරුවන් සල්නා.
ඔසරේ හම්දුරනේ.
ඔකේ නේ.
හම්දුරනේ මම අපන සතිය ගොඩක් කල් ඉඳන් මට මේ භාවනා කරන්න එක දිගටම පුළුවන් කමක් හම්බුණා. ගිය අවුරුද්දේ ජනවාරි මාසෙ වගේ ඉඳලා මම හැමදාම උදේට අනිවාර්යෙන් පැයක් වගේ පුළුවන් හැම වෙලාවකම භාවනා කරනවා. අප්‍රේල් මාසෙ වගේ විහාරයේදී මට ඔය නිමිති පේන්න කියලා මම භාවනා අහලා තමයි දැනගත්තේ මොකද්ද මේ දැක්කේ කියන එක. පොඩි මේ ගිනි කූරක් වගේ එළියක් දැක්කා. ඊට පස්සේ ආනපන සතියිනකොට තව ඉදිරියට යනකොට කුඩා වලාකුළු වගේ මොන ඉදිරියේ වටේ කැරකෙන කැරකෙන ගතියකුත් දකින්නවා හම්බුනේ. එක දවසක් ලොකු එළියක් දැක්කා. නමුත් ඒ වෙලාවේ මම දන්නේ නැහැ මොකද ඒ දැක්කේ කියන එක. මම හිතුව ඇස්සරල නැති කියලා. මම ඇස්සරල බැලුවා ඒ වෙලාවේ. ඊට පස්සේ තේරුම් ගත්තා නෑ ඇස්සරල නෙමෙයි තියෙන්නේ. මම ඇස් පහකින්ම තමයි ඉඳලා තියෙන්නේ. නමුත් එළියක් දැකලා කියලා. පස්සේ තමයි දැනගත්තේ ඒක තවත් ඉදිරියකට යamak කියලා. නමුත් ඒ තත්වෙට දැඩි ආසාවක් ඇති වුණා. දැන්
මයික් එක අන්මියුට් වෙනවා.
ඇටිගෙන යනවා.
අපිට ඇහුනේ නැහැ. නැවත ප්‍රශ්න ඉදිරිපත් කරනවාද මේ කොටස?
එලියක් වගේ එක දවසක් මම දැක්කා හමුදුරනේ.
හරි.
නමුත් ඒක දැන් ඊට පස්සේ නම් මට කවදාවත් එළිය දැක්කේ නැහැ. තව දවසක මම කලින්දකට වැටිගෙන යනවා වගේ තේරුණා. ඒත් මට පැත්තකින් ගා ලොකු බෙරහැඩක් ඇහුණා. මට ටිකක් බය වුණා එම් කද්දේ උනේ කියන එකට. මම ටක් ගාලා භාවනාව කරනක නැවතුවා. දැන් මම ඒ තත්ත්වෙද මම අර බලාකුට්ටු වගේ මුණ ඉදරින් තියෙන වෙනකම් මම භාවනා කරනවා. ඊට පස්සේ මම ආනාපාන සතිය නවත්තනවා. සමතර මම ඊපස්සේ දැන් මම අර මේ විදර්ශනා කරනවා කියලා මම හිතන් ඉන්න දෙයක් මම කරන්නේ අර මේ කය හැදි තිබෙන කන බොන ආහාරයෙන් එස්ලොම් නියදත් සම්මස ආදී කුණප කොටස් තියෙන තැනක පිටිවන්න සටහනක් මේ කය මගේ නෙමෙයි. ඒ වගේ මම අර
මට තේරෙනවා. දැන් කරගෙන යන විදිහ තේරෙනවා. දැන් ඔතෙන්දී මෙහෙම කියන්න පුළුවන්. දැන් හිත නිමිති
මගේ
කය. දැන් මම පොඩ්ඩක් විස්තර කරන්නම් මේ. දැන් දැනට කරන්න තියෙන්නේ يعني ඔය හිතේ යම්කිසි සමාධි මට්ටමක් දියුණුලා තියෙනවා. හිතේ යම් ඒකාග්‍රතාවයක් දියුණුලා තියෙනවා. ඒ නිසා තමයි ඔය නිමිති ගතියක්, වලාකුලක් වගේ එන ගතියක්, ආලෝක ස්වභාවයක් එන ගතියක්. ඒ ඔක්කොම හේතුව හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක් සමාධියක් දියුණුලා තියෙනවා. දැන් ඕක දිනු කරගෙන අපි දිගට ගියොත් දියොත් ඉතින් ඒකෙත් වැරද්දක් නැහැ. ඒක සමතේ පැත්තෙන් තමයි දියුණු වෙන්නේ. අපේ ඒකාග්‍රතාවයේ පැත්තෙන්, සමාධියේ පැත්තෙන්, සමතේ පැත්තෙන් දියුණු වෙනවා. තව තව ඔය නිමිත්ත ඇවිල්ලා තහවුරු වේවි, ඔය ආලෝක ස්වභාවයක් වගේ ඔකපත් වේවි, තව තව ප්‍රභාෂර වේවි. ඉතින් එහෙම පැත්තකින් තමයි අපි දියුණු වෙන්නේ. ඉතින් ඒක සමතේ සමතයක් වඩන අවස්ථාවකදී ඒක හොඳයි, නරක නැහැ. හැබැයි ඔතෙන් Tamanට තේරෙනවා නම් මේ ඇතර මේ තියෙන මේ මට්ටමට ආවට පස්සේ අපිට ඕන විපස්සනාවට හැරෙන්න පුළුවන් ඉතින්. ඒ නිසා දැනට පොඩි උත්සාහයක් දරලා තිනවා. ඔතෙන්ද නිවරදිව අපි කරන්න තියෙන්නේ නම් ඔය ආලෝක ස්වභාවයේ තීද්දෙන් ඒ වෙලාවදී මගේ කයේ මොනවාද දැනෙන්නේ කියලා ඒ ඍජු අත්දැකීමටයි අපි හිත ගන්න තියෙන්නේ. දැන් අපි සතිපට්ඨානය ගැන අද කතා කරද්දී නැවතරවත මම මතක් කළා මේ වෙවිලා අපි හිතින් හිතනවා නෙමෙයි. හිතින් අපි තත්වගත කරන්න හදනවා නෙමෙයි. ආරෝපණය කරන්න හදනවා නෙමෙයි. පොතකින් බලනවා නෙමෙයි. කවුරුත් ඇහුවු දේවල් කරනවා නෙමෙයි. ඒ වෙනුවට අපිට ඍජුව දැනෙනවා. දැන් මේ කයේ සැප වේදනාවක් පහළ වෙනකොට ඒ වෙලාවේදී අපිට සැප දැනෙනවා. දුක් වේදනාවක් පහළ වුණා අපේ හිතට දුක දැනෙනවා. අපේ කයට දුක දැනෙනවා. මෙන්න මේ වගේ අතිශය ඍජු බව. අතිශය ඒ මොහොතේදී දැනෙන ගතිය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා දැන් මේ කය දිහා අපි ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕනේ. දැන් මේ වෙලාවේ හිතන දැන් අපි අත් දෙක තියන් ඉන්න එක අතක් මත එක අතක්. එතකොට මේ එක අතක උණුසුම අනිත් අතට දැනෙනවා. එක අතක බර අනිත් අතට දැනෙනවා. ඒකයි මේ මොහොතේ සිද්ධ වෙන දෙයක්. ඒකයි කියන්නේ කායේ කාය අනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේකයි ඉන්න අපි ආරෝපණය කරනවා නෙමෙයි, පොතක තිබුන නිසා මේක දාගන්නවා නෙමෙයි. මේ වෙලාවේදී දැනෙනවා. මේ වෙලාවේදී තේරෙනවා. ඒ නිසා දැන් අර ආනාපාන සතිය වඩන්න වැරද්දක් නැහැ. ඒකෙන් ඒකාග්‍රතාවය ඇති වුණා. ඇති වුණාට පස්සේ බලන්න තමන්ට මොනවද දැනෙන්නේ කියලා. කයට හිත ගන්න. කයට හිත ගන්න, හිත නිශ්ශබ්දව තියාගෙන. හිතින් මොකක්වත් උවමනාවෙන් විතර්ක කරන්න යන්න එපා. මෙහෙම හැදෙනවා අරක නිසා මේක වෙනවා, මේක නිසා මේක වෙනවා කියලා හිතින් මොකක්වත් ආරෝපණය කරන්න යන්න එපා. කෘතිමව මුකුත් කරන්න යන්න එපා. ඒ වෙනුවට කයට හිත ගන්න. කයේ මොනවද දැනෙන්නේ? කයේ මට නිකන් සෙලවෙන ගතියක් දැනෙනවද? කයේ නිකන් චංචල ගතියක් දැනෙනවද? කයේ කොහේ හරි කම්පණ වෙන ගතියක් දැනෙනවද? කයේ නිකන් ඇතිලෙන ගතියක් දැනෙනවද? කයේ නිකන් වේදනා ගතියක් දැනෙනවද? පුපුරු ගහන ගතියක් දැනෙනවද? ඔන්නේ වගේ මොනවා හෝ යම් යම් ලක්ෂණ අපිට මේ කය තුලින් හඳුනා ගන්න පුළුවන්. ඒ හරහා තමයි අපි ක්‍රමානුකූලව ගැඹුරට යද්දී ඔක කායानुපස්සනාවෙන් ගැඹුරකට යද්දී එක්කෝන්න අපිට ධාතු මනසිකාරයකට යන්න පුළුවන්. ඒක තව තව වර්ධනය වෙලා ඕන්නම් හිමීට වේදනානුපස්සනාවකටත් යන්න පුළුවන්. ඒ බඳු මාර්ගයක තමයි අපි නිවැරදි හතපට්ඨානයක් වඩන්න තියෙන්නේ.
පිළිතුරක් පැහැදිලි කියලා හිතනවා. අපි ළඟ කෙනාට අවස්ථාව ලබා දෙමු. ඉන්දිරා විරසිංහ මහත්මියට පැරේ ඉදිරිපත් කරන්න පුළුවන්.
මෙතරේ ස්වාමීනා.
ඔව් කියන්න.
භාවනාව කරගෙන යනකොට හිතට දුක් වේදනාවක් ඇති වුණා කියලා දැනෙනවා. ස්වාමීනාසනේ, මේ වේදනාව, ඒ හිතේ තියෙන සංඛාව, ඒකත් එක්කම ඒක තණ්හාවෙන් අල්ලගෙන ඉන්න නිසා කියලා තේරෙනවා. ඒක ස්වාමීනාසේ එතන තියෙන අවිද්‍යාව ඇවිල්ලා අර මම ඒ සිද්ධිය ඉන්නත් සිද්ධට ආපු ඒ සිද්ධිල්ල මම මගේ කියලා ගන්න ගිහිල්ලා ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා අර එහෙම දැන එහෙම
ඒක තමයි. අපි හිතේ තණ්හාවක් පහළ වෙනකොට අපිට ඒකට මුල් වෙච්ච වේදනාව හඳුනා ගන්න පුළුවන් නම් ඒක හොඳයි. එතන ප්‍රඥාවක් තියෙනවා. එතෙන්දී අපි තේරුම් ගන්නවා මේ තණ්හාවත් ඉබේ ඇති වුණා නෙමෙයි, මේක මේ වේදනාව නිසා ඇති වුනේ. මෙතන සැප වේදනාවක් පහළ වුණා. ඒ සැප වේදනාවට මගේ හිත ඇලිලා ගියා. මගේ හිතේ ලොකු කැමැත්තක් ඇති වුණා, ආසාවක් ඇති වුණා කියලා තේරුම් ගත්තා. එතන තියෙන්නේ නිහතමානී වීමක්. එතන තියෙන්නේ අවංක වීමක්. එතන තියෙන්නේ අපේ තණ්හාවට අහුවීමක් නෙමෙයි, තණ්හාව තණ්හාව වශයෙන් තේරුම් ගැනීමක්. ලෝභය ලෝභය වශයෙන් තේරුම් ගැනීමක්. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා ලෝභෝ භික්ඛවේ න කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. මහණෙනි, මේ ලෝභය කියන එක මේ කය වෙහෙසුවා කියලා මේ අයින් කරන්න බෑ. කයින් අයින් කරන්න බෑ, වචනයෙන් අයින් කරන්න බෑ. මේක වෙලා ප්‍රඥාවෙන් දැක දැක අයින් කළ යුතුයි. ඒ නිසා අපිට කලබල වුණා කියලා මේක අයින් වෙන්නේ නැහැ. අපිට ඒ අවස්ථාවේදී හිතේ පහළ වෙන ඒ ආසාව, හිතේ පහළ වෙන ඒ තණ්හාව, හිතේ පහළ වෙන ඒ ලෝභය, දැඩි කැමැත්ත අපි බොහෝම අවංකව හඳුනාගත යුතුයි. හඳුනා ගැනීම තුළ අපි ඊළඟට උත්සාහන්ත වෙන්න ඕනේ, මම මේක පෝෂණය නොකර ඉන්න ඕනේ. මම මේකට තවදුරටත් උල්පන්දම් නොදී ඉන්න ඕනේ. අහු නොවී ඉන්න ඕනේ කියලා අන්න අපි අර මාර්යාගේ පැත්තට යනවා වෙනකොට බුදුහාඳුනාගේ පැත්තට ඡන්දය දෙන්න ඕනේ. එතකොට තමයි අන්න අපිට පුළුවන් මොන බාහිරින් ඉඳන් තවදුරටත් මේ තණ්හාව දිහා, මේ පහළ වෙච්ච ආසාව දිහා දකින්න. එතකොට අපි ඒක පෝෂණය කරන්නේ නැහැ. ඊට පස්සේ අන්න ඒක අයින් වෙනවා. ඒක බැහැර වෙලා යනවා, දුර්වල වෙලා යනවා. ඊට පස්සේ අන්න නැවතත් හිත නිදහස්. නැවතත් හිත උපේක්ෂා සහගත වෙනවා. නැවතත් හිත අර බුදුහාඳුරෝ කියපු ඒ මැද ස්වභාවයකට, ඒතන් සන්තන් ඒතන් පණීතන් එද්දන් උපේක්ඛා කියන බුදුහාඳුරෝ කියන්නේ ඒ ශාන්තේ ප්‍රණීතේ උපේක්ෂා සාගත ගතියකට ඔන්න හිතපත් වෙනවා. ඒ නිසා කෙරෙන විදිය හොඳයි. ඉතින් ඕකෙන් අපිට එකපාරටම මේ තණ්හාව අයින් වෙయ్య, එකපාරටම මගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙయ్య කියලා අපිට තියෙන හදිස්සියට මුකුත් වෙන්නේ නැහැ. අපිට මේක නැවත නැවත සිය දහස් වාරේ කරන්න වෙනවා.
ඒකෙන් ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රියටත් ඔය වගේ අවස්ථාවල් එනකොට අපි ඒක එකපාරට එක තේරිලා ඒකෙන් ඒක දිහා බලන් ඉන්නවා
නේද? ඔව්. ඒ කියන්නේ දැන් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ දේවල් වලට හේතු වෙච්ච දෙයක්. දැන් අපි මෙහෙම කියමුකෝ, අපි දැන් කවුරු හරි කෙනෙක් දිහා දැකලා එයාව දැකීම නිසා ඔන්න අපේ හිතේ ඇල්මක් පහළ වුණා, ආසාවක් පහළ වුණා. ඉතින් අපිට සාමාන්‍යයෙන් වෙන්නේ ඉතින් අපි එයා පස්සේ යනවා, එයා ගැන හොඳ කියනවා, එයා ගැන කවි කියනවා. ඉතින් එහෙමනේ සාමාන්‍යයෙන් වෙන්නේ. අපි මේ බාහිර තියෙන කෙනාව අල්ලගන්න යනවා. මෙතන යම්සි කෙනෙක් නිසා අපේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා. ඉතින් අපි එයාට බනිනවා, එයාගේ අඩුපාඩුම් හොයනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. නමුත් දැන් යෝගාවචරය කරන්නේ ඊට වෙනස් පැත්තක්. එයාගේ හිතේ රාගයක්, ඇල්මක්, ආසාවක් පහළ වෙනවා. එයා ආයේ බාහිරයට හිත යොදනවා වෙනුවට එයා ඇතුළට හිත ගන්නවා. ඇතුළේ කොහොමද මේ රාගය වැඩ කරන්නේ? ඇතුළේ කොහොමද මේ ආසාව දිවත් වෙන්නේ? එතන යම්සි කෙනෙක් නිසා ද්වේෂයක් පහළ වෙනවා. එයා මේ ඒ කෙනා අල්ලගෙන කතන්දර ගොතන්න යනවා වෙනුවට එයා මේ හිතේ පහළ වෙච්ච දේශය හඳුන ගන්නවා. හිතේ පහළ වෙච්ච ඒ අකමැත්ත තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගැනීම තුළ තමයි අන්න අපි ඇතුළට නැඹුරු වෙන්නේ. අපි අපේ හිත නිදහස් කරගන්න, අපේ හිත හඳුන ගන්න, අපේ හිතේ තියෙන කෙලෙස් හඳුන ගන්න උත්සාහන්ත වෙනවා. ඒවා හඳුනා ගනිමින්, ඒවයන් හිත නිදහස් කරගනිමින් යන මාර්ගය තමයි අපිට යන්න
තියෙන්නේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි.
ඔව් කියන්න.
මගේ මම ආනාපාන සති භාවනාව කරන්නේ, මගේ ඇඟේ අර කම්පන චංචල ස්වභාවයන් තියෙනවා. ඒ කියන්නේ ප්‍රදේශ සැරි සැරේ ප්‍රදේශ තමයි
වෙන්නේ.
හරි. එතකොට මම ඒක ඊට පස්සේ මම ඒක අමතක කළා, මම දිගටම ආනාපාන සතිබාරණ ඒකටම හිත යොදලා කරගෙන ගියා. පස්සේ මට පහුගිය ටිකේ අර හාමුදුරුවන්ගේ දේවල් ඇහුවාම ආයි හිතුණා මම ඒවා කියන්නේ ලාංකර කර බැලීමක් කළ යුතුද කියලා ඉවර වෙලා ඒක හින්දා තමයි එක ප්‍රශ්නයක්.
ඔව්, අපි ඒකට ඉතින් මෙතනම උත්තර දෙමු. දැන් කියන්නේ අපි ක්‍රමානුකූලව ආනාපාන සතිය දියුණු කරගෙන ඒකේ ඒ තුලින් යම්සේ ඒකාග්‍රතාවයක් හැදුනහම එතකොට දැන් අපේ කයේ කම්පන චංචල ස්වභාවයන් පහළ වෙලා තියෙනවා නම් එක එක ප්‍රදේශවල, ඒ කියන්නේ අපිට ලස්සනට පාර විවෘත වෙලා තියෙන්නේ. ඉතින් අපි විවෘත වෙච්ච පාරෙන් යන එක වඩා ලේසි. ඒ නිසා දැන් ආනාපාන සතිය පොඩ්ඩක් අපි ආනාපාන සතිය මුලින් භාවිතා කළා අපේ ඒ යොමනාකරන ඒකාග්‍රතාවය දියුණු කරගන්න. දැන් ඊට පස්සේ ඊට වඩා හොඳ ප්‍රදේශයක් නැත්නම් හොඳ රිසෝස් එකක් අපිට හම්බ වෙලා තියෙනවා. මේ හැකියාවක් ලැබිලා තියෙනවා මේ ඉස්සරහට යන්න. ඒ නිසා එතෙන්ට යමු වෙන්න. ඒ 15 වෙනි කම්පන චංජන ස්වභාවයන් වලට හිත ලං කරලා ඒව නිරීක්ෂණය කරන්න ගන්න. ආනාපානයේ මදකට නතර කරනවා. අපි මේ කම්පන චංජන ස්වභාවයන් දිහා නිරීක්ෂණය කරනවා. අපි හිතමු යම් වෙලාවක මෙතනදී අපිට ඒක කරගන්න බැරි වුණා, හිත විසිරුණා, ආයිත් අතීතේට අනාගතේට යන්න පටන් ගත්තනම් එහෙමනම් ආයි ආනාපානයට ගියර කමක් නැහැ. එහෙම නැත්තම් මෙතන මේ අරුතෙන් පහළ වෙච්ච අරමුණු ටික හොඳට අපිට දැක ගන්න පුළුවන් නම් ඒ ගැන විස්තර විභාග තේරුම් ගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඒකෙන් අපිට හොඳට ප්‍රඥාව දිනු කරගන්න උවමනා කරන පරිසරයක් සකස් වෙලා එනවා. හොඳයි.
එහෙනම් ස්වාමීන් වහන්සේ, අනිත් එක මම දැන් ගෙදර වැඩ කරනකොට කරන දේ ගැන කල්පනාවෙන් වැඩ කරනවා. ඒ වැඩ කරනකොට ගොඩක් වෙලාවට මට කුස්සිය වැඩ කරනකොට මට දැන් මගේ අත් දෙක මගේ නෙවෙයි වගේ තමයි මට පේන්නේ. ඒකත් මොකද්ද කළේ?
මොකුත් කරන්න දෙයක් නැහැ. දිගට ඔහොම කරගෙන යන්න. ඒ කියන්නේ ඕක දැන් මමෙක් අවශ්‍ය නැහැ වැඩ ටික කරෙන්න. අපි තමයි ඔය අපි හැම එකටම මම ආරෝපණය කරගෙන ඉන්නේ. දැන් කතා කරන්නේ මම, අහගෙන ඉන්නේ මම, කියවන්නේ මම, ළමයා හදන්නේ මම, බත් උයන්නේ මම, එළවලු කපන්නේ මම. කේක ඉතින් අපි මේ හැම කෑල්ලකටම මම කෑල්ලකුත් එකතු කරනවා. හැබැයි සතිය දිනු කරන්න ඒ මම කෑල්ල පොඩ දුර්වල වෙනවා. හැබැයි වැඩේ ගැන හොඳ අවබෝධයක්, අවදිමත් බවක්, එළඹ සිට සිහියක් දිනු වෙනවා. ඒ නිසා මම කියන කෑල්ල අවශ්‍ය නැහැ මේ වැඩේට. පටන් ගනිද්දි අපි ගාව මේ මෝහය තියෙනවා. පටන් ගනිද්දි අපි නිකන් මම භාවනා කරනවා, මම වාඩි වුණා කියලා පටන් ගන්නවා. හැබැයි මම සූපත් වුණා කිය මෙහෙම අපි මෛත්‍රීත් වඩනවා. හැබැයි නිවැරදි විපස්සනාවක නැත්නම් නිවැරදි සතිපට්ඨානයකට යනකොට මේ මම කියන කෑල්ල තමයි දුර්වල වෙවි යන්නේ. ඒකයි දැන් ඔය බුදුහාඳුරෝ මේ ධාතු මනසිකාරයේදී එහෙම ලස්සට අර උපමාවෙන් එහෙම කියන්නේ. ඒ මුල තේච්ච සත්ව සංඥාව, පුද්දල සංඥාව බැහැර වෙන්න ඕනේ ක්‍රමානුකූලව සතිපට්ඨානෙ දියුණු වෙනකොට.
එහෙමයි ස්වාමී. අනිත් එක ස්වාමීන් වහන්සේ, මම මේ සක්මන් භාවනාව කරනවා ගොඩක් අඩුයි. මට ගොඩක් සීතල දැනෙන නිසා මම නිතරම මේස් දාලා සපත්තු දාලා තමයි ඉන්නේ. එතකොට එහෙම ඇඳගෙන වුණත් සක්මන් භාවනාව කළාට ප්‍රශ්නයක් නැද්ද?
කමක් නැහැ. ඒ කියන්නේ මේ සපත්තු දෙකවත් අඩු ධර්මෙන් ගලවලා කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒ කියන්නේ ඔතෙන්දී යටිපතුල් වලට දැනෙන දැනීම අපි ප්‍රයෝජනෙට ගන්නවා. ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒකයි, සපත්තු සරෙප්පු සම්පූර්ණයෙන් ගලවලා මේ සක්මන් කරන තරමට ඒකේ වාසි සාධක ගතියක් තියෙනවා. එක පැත්තකින් භාවනාවට, අනිත් පැත්තෙන් අපිව හොඳට අර පොළවත් එක්ක සම්බන්ධ වෙනවා, එර්ත් වෙනවා කියලා අපි කියනවා. අන්නේ ඒකත් ඉතින් අමතර වාසියක් වශයෙන් අපිට ලැබෙනවා. යාර හුඟා කීතල පරිසරයකදී අපිට ඉතින් මේ මට්ටමට කරගන්න බැරි නම් පොඩ්ඩක් අර තමන්ගේ මේ උණුසුම් පරිසරය සකස් කරගෙන අඩුතරමින් සපත්තු දෙක ගලවලා කරන්න පුළුවන් නම් ඒතර පොඩ්ඩක් හරි අපිට මේ දැනුවත් බව වර්ධනය වෙච්ච පසුබිම කරගෙන යන්න පුළුවන්. හොඳයි.
ඊළඟ පැනේ නිරෝෂ් පිරිවිර මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අසරස් ස්වාමීන් වහන්සේ.
ඔව්.
නම් නිරෝෂ් කතකන් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සක්මලින් තමයි මේක වෙන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නේ උත්තරේ මම හිතන්නේ හම්බුණා වාසික කලින් උත්තර දෙනකොට. සක්මන් කරනකොට ගොඩක් වෙලාවට වර්තමාන මොහොතේම ප්‍රසයිස් මොමන්ට් එකකටම වගේ ඉත එච්චර ළඟට මෙන්නේ නැහැ. මම කලින් වාස්ට් එක කතා කරනකොට කියලා තියෙනවා. හැබැයි ගොඩක් ලඟ වෙන්න නිකන් දැන් හයට කකුලට දැනෙන වේදනාව මොහොත වෙනස් වෙන එකට ඒකත් වෙනවා. ඊට අමතරින් දැන් ඇහැට පේන දේවලු කැඩි යන ගතියට එනකොට දැන් ඇහැටත් ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. ඒකෙන් ගැලවීමක්ම නැහැ කියන ගතියක් තමයි එන්නේ. ඊට පස්සේ මේ සියලුම දේවල් වේදනයි. ඇහෙන් විතරක් නෙමෙයි මේ වේදනාවෙන්. ඊට පස්සේ කනටත් මේ චිත්තක්ෂණවලදීම වේදනාව දැනෙනවා වගේ. කියන්නේ වෙනස් වෙන් කරගන්න අමාරුයි. නමුත් වෙන් කරගන්න බෑ. කියන්නේ දැන් මම ඊසතිය නෙමෙයි බ්‍රහස්පින්ද ස්තනදේශනාදී කිව්වා මේ සක්මණ කුණේ තියෙන පීඩි එක. ඒක දැක්කහම අර කකුලේ තියෙන ස්පර්ශ හීල් එකෙන් ටෝ එකට යනකොට තියෙන ස්පර්ශ ගොඩාක් ඔබහස කිව්වගේ සිවුම් වේදනා ටික අයින් දැනීගෙන ගිහිල්ලා එකපාරටම ටීවී එකේ මගේම ප්‍රතිබිම්බ දැක්කහම එකපාරටම චක්කු විඤ්ඤාණයට පරිණෝ. ඊට පස්සේ චක්කු විඤ්ඤාණයට තියෙන වේදනා ගොඩාක් නිකන් සිබ්ලෙන් යනවා කියලා තමයි පේන්නේ. ඊට පස්සේ මම හිතන බලන්නේ ඊට පස්සේ දැන් මට පේනවනේ කියපු ගමන් ඊට පස්සේ මම හිතන්නේ වෙනවා. ඔය විදිහට එකක් වේදනාවක්ම තමයි මම තුම දැනගෙන ඉන්නේ. වේදනාව පසනාවට කැලලක් වගේ කියලා. ඒකත් ඊට පස්සේ වේදනාවක් වගේම තමයි පේන්නේ. ඊට පස්සේ ඔව් මම කියලා මම හඳුනා ගන්නවා වගේ එහෙමත් දැනෙනවා. ඒක තමයි සම්මානසි දෙන්නේ. සක්මනේදී වෙන්නේ. හැබැයි අර වාසි කිව්වා වගේ ලොකු එකකටතාවයක් නම් මේ එහෙම
ඔව් මට නම් හිතෙනේ කෙරෙන විදිය හොඳයි. ඒ කියන්නේ දැන් අපිට ඕක වේතනා ශීර්ෂයෙන් අත දක්වන්නත් පුළුවන්. අර ඒකට පැත්තක් ඇත්තටම නිරෝෂ් කිට්ටු කළා මේ මේක ආයතන පැත්තට කිට්ටු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි බලන වෙලාවෙදී චක්කු ආයතනයේ පැත්තෙන් බලන්නෙක් වෙලා. ඒ කියන්නේ ඇහෙන වෙලාවේදී අහන්නෙක් වෙලා. ඒ ගැන අපි අර්ථ දක්වනකොට අපි හිතන්නෙක් වෙලා. කෙලින්ම එකතකින් මේ අපි මේ ආයතනවල ඇතිවීමක් නැතිවීමක් මේ දකින්නේ. අපිට ඒ පැත්තෙන් දකින්නත් පුළුවන්. ඉතින් ඔය කියන්නේ බුදුයන් වහන්සේ එක පාරක් නෙමෙයි පෙන්ලා තියෙන්නේ. විවිධ පාරවල් පෙන්ලා තිනවා. ඉතින් ඒ නිසා ඇතම් යෝගාවචරයේ ඒ එතන එතන ආයතන හට ගන්නා ආකාරය, එතන එතන ආයතන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. වැරද්දක් නැහැ. යන විදිය හොඳයි. තවත් කෙනෙක් එතන එතන සැප වේදනා හට ගන්නා ආකාරය, දුක් වේදනා හට ගන්නා ආකාරය, උපේක්ෂා වේදනා හට ගන්නා ආකාරය දකිනවා. වැරද්දක් නැහැ. හොඳයි. තවත් කෙනෙක් ඒකම මේ එතන එතන මේ ධාතු ලක්ෂණ පහළ වෙනවා. ධාතු ස්වභාවයක් මෙතන තියෙන්නේ. ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ. කියලා ඒක දකිනවා. ඒකත් හොඳයි. ඒකයි කියන්නේ මේ එකම හැකියාවක්වත් එකිනෙකට එකක් කුඩා නැහැ. කාය අනුපස්සනාවත් අතිශය ප්‍රබල කර්මස්ථානයක්, වේදනා අනුපස්සනාවත් අතිශය ප්‍රබල කර්මස්ථානයක්, චිත්ත අනුපස්සනාවත් අතිශය ප්‍රබල කර්මස්ථානයක්, ධම්ම අනුපස්සනාවත් අතිශය ප්‍රබල කර්මස්ථානයක්. ඒ නිසා අපිට ඒ මොහොතේදී කොයි ප්‍රදේශයේද ඉන්නේ කියන එක ගතකින් එතන තියෙන සුතමේ ඥානය. නමුත් අපිට ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් මෙතෙන්දී මම මේ දබන අත්දැකීමට අහු වෙලා නැහැ. මම මේ අත්දැකීමෙන් බැහැර වෙලා අත්දැකීම ගැන දැනුවත් කියලා එතනදී අපි නිවැරදි පතේක පිහිටලා ඉන්නවා. නිවැරදි තැනක පිහිටලා තමයි අපි කටයුතු කරන්න. එතකොට අපිට ඒක දිහා ඇත්ත ඇත්තටම දැක ගන්න පුළුවන්.
ඒ ප්‍රදේශයේදී අපි
සුතමේ ඥානයක් කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. ඔව් සුතමේ ඥානයක් කිව්වේ දැන් අර දැන් නිරෝෂ් විස්තර කරානේ අර මෙතෙන්දී මම බලන වෙලාවේදී මගේ චක්කු විඥානය පහළ වෙන මට බවත් තේරෙනවා. ඊට පස්සේ ඔන්න මම අහනවා ඒ වෙලාවේ ඔන්න ඇහෙන එකක පැත්තට මාරු වෙනවා. ඊට පස්සේ ඔන්න මම ඒ ගැන හිතන්න යනවා. එතකොට මේ හිතන එකක් ගැනයි වෙන්නේ කියලා. එතන ඇත්තම සිද්ධ වෙන්නේ ආයතන භාවනාවක්. ඒක ධම්මානුපස්සනාවටයි අයිති. ඒකයි අර අපි අර සුත්තමේ ඥානයක් අපිට තියෙනවා නම් ඒ විදිහ අපිට ඕනනම් මැප් කරගන්න පුළුවන් මෙන්න මේ කැලලෙන් තමයි හිටියේ කියලා. ඉතින් ඔය කොයි දේ වුණත් අතිශය නිවැරදි. ඒකයි මට කියන්න ඕනේ. ඉතින් අපි ඕවට නම් ගම් දීලා මේක පොතත් එක්ක ඉක්මනටම මැප් කර ගැනීම නෙමෙයි අපේ දක්ෂතාවය. අපි ඒව ගැන කතන්දර ගොතන්නේ නැතුව ඒ අවස්ථානුකූලව කොහොමද මේවා දේවල් හටගන්නේ, කොහොමද මේවා නිරුද්ධ වෙලා යන්නේ කියලා අර ඒ සංසිද්ධියෙන් බැහැර වෙලා සංසිද්ධිය දිහා දැකීමේ හැකියාව තමයි අවශ්‍ය වෙන්නේ. අපි ඒක අයිති වෙන්නේ කානුපස්සනාවටද, වේදනානුපස්සනාවටද, චිත්තානුපස්සනාවටද, ධම්මානුපස්සනාවටද කියන එක ඇත්තටම සුතමේ ඥානයක් වශයෙන් අපිට දිනුනු වීම තුළ එතෙන්දී අර අපිට ප්‍රතිපදාව ගැන සැක නැති වෙනවා. ඒක තමයි ඇත්තටම දැන් මං කළේ. දැන් ඔයා කරපු දේ ගැන මම ධර්මානුකූලව මෙන්න මෙතනයි දැන් සිද්ධ වුනේ කියලා මං ඔයාලට පෙන්ලා දීම තුලින් ඔයාගේ සැක දුර වෙනවා. ඒකයි. ඒ මිසක් ඔතන වැරද්දක් වෙලා නැහැ කිසිසේත්ම.
එහෙම ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් අහන ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අර මට ඇත්තටම තේරෙලා තිබුණේ නැහැ මේ වෙනපල් මේ වේදනාව ජීව බුලක් කිව්වොත් දැන් ජීව බුලක් හැදෙට කොහොමද කියන්නේ? ඒක බුලක් වටිට තහමුකින් කියනවා තමයි කොහොමද?
හ්ම්.
අපතර ඔයගේ දේ ඕ වගේ වෙලා වුණේ තමයි තේරුනේ මේ එක බුලක් කියන්නේ මේ කතා කරන්නේ.
ඔව්.
බුලු ගොඩාක් වෙනවා.
අනිවාර්යයෙන්ම.
බුදු ගුණාගෙන يعني නවත්තන්න බෑ
ඒක තමයි. ඒ කියන්නේ බුදුහාඳුරේ දෙන උපමා ටික ඔය පේන පින්දුපම සූත්‍රයේ දෙන උපමා ටික හරිම ප්‍රබලයි. බුදුම ප්‍රබල උපමා ටිකක් දෙන්නේ ඒක හරේ ලස්සනට ප්‍රායෝගිකව අපි අත්දකින ඒ අපේ අත්දැකීමත් එක්ක හරි ලස්සනට සැසඳෙනවා. ඒ වේදනාව සම්බන්ධයෙන් දෙන උපමාව තමයි දැන් අද මම ඉදිරිපත් කරේ. ඒ ජලාශයකට බොහොම ධාරානිපාත වර්ෂාවක් පැටෙන්දී. ඒක බුදුහාඳුර කියනවා සරත් සමයේ ජලාශයකට සරත් සමය කියලා මේක වචනේ කියනවා. කියන්නේ බොහොම වැසි වසින කාලයකදී අර මේ වැස්සක් වහින මොහොතකදී ඒ දැනෙන බොහොම ප්‍රබලව එතන ජල බබළු හටාරගෙන බිඳලා යන ආකාරය තමයි උපමාවට පෙන්වන්නේ. වේදනා බුබ්බුළු උපමා කියලා කියන්නේ.
එහෙම ස්වාමීන් වහන්සේ මම අර සීග්‍රේන් වලටන ජලාශයකට සීග්‍රේන් වලටන වර්ෂාපත්තනයක් කියලා එහෙම අහලා තිබුණා මම. වේදනාව කියන්නේ ජීව බුලක් කියන විතරයි.
ඔව්.
එහෙම
හොඳයි.
තෙරුවන් සරණයි.
නෑ ඕක දිගට කරගෙන යන්න. يعني අපිට ඊළඟ පියවරට බලෙන් යන්න බෑ. මේක ක්‍රමානුකූලව වැඩෙනකොට අපිව ඉබේටම ඊළඟ පියවරට පැමිණේවි. ඒකට අපි ඒකට අපිව අරගෙන යනවා. දහම විසින් අපිව අරගෙන යනවා. ඒ නිසා යන විදිය හොඳයි, කෙරෙන විදිය හොඳයි, දෙකට කරගෙන යන්න. හිත පුළුවන් තරම් විතරක වලින් අඩුව, ප්‍රපංච වලින් අඩුව, හිතේ කතන්දර ගැතීම් වලින් අඩුව, අර බොහොම මේ නිශ්ශබ්ද නිරීක්ෂකයෙක් පට්ටමේ තියාගන්න පුළුවන් තරමට වඩා සුදුසි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ කෙනා චිත්තා විදිරපත් කරන්න පුළුවන්.
මේ සමාවෙන්න හම්බුනේ ඔබවහන්ස පස්සේ කියපු දෙයකට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මෛත්‍රී භාවනාව ගැන ඔබවහන්ස කිව්ව එක මේ මත් දැන් මම භාවනා කරනකොට චතුරාර්යක් හිම කරනකොට ඉබේටම මෛත්‍රී භාවනාව හැලුණා නිකන් ඒක කරගන්න බැහැ වගේ. ඊපස්ස මට නිකන් තේරෙන්න ගත්තා මේ මෛත්‍රිය භාවනාවේ කරනකොට නිකන් මම යා වැඩෙන එකයි වෙන්නේ මෙතන වෙන්නේ මම යා හැලෙන එක ඒකට ඉතින් නිකන් හැලි වෙන්නේ වගේ නිකන් මෛත්‍රී භාවනාව ඉබේටම හැලෙනවා.
හරි.
මට නිකන් දැනගන්න ඕන ඔබවත් දැන් කිව්ව එකෙන් එක ප්‍රශ්නයක් නෙමෙයි මම යා හැලෙන නිසා ඉබේ මේ ඒක පළවදී රණුව වෙන දෙයක් ඒක නිසා ඒක පස්සේ ලවන්න අවශ්‍ය නැහැ නේද කියන
එක. හරි. ඔව් තේරලා තියෙන එක හරියටම හරි. අපි අර හිතේ ද්වේෂයක් පහළ වෙලා තියෙන වෙලාවකදී එකපාර්ට්ම ඉතින් සතිපට්ඨානයේ මට්ටමට හිත දාගන්න අමාරු නම් අපි අර පරණ මෛත්‍රී භාවනාවට යමු වෙලා පොඩ්ඩක් හිත ආයි සංසුන් කරගෙන ද්වේෂය සමනය කරගන්න. නමුත් පස්සේ Tamanටම තේරෙනවා මේක දැන් වුණා නැහැ. ඊට වඩා ගැඹුරක දැන් මේ හිත කටයුතු කරන්න පුළුවන්. ඊට වඩා ගැඹුරකට දැන් හිත යනවා. ඕනේ නම් ද්වේෂය වශයෙන් දකින්න පුළුවන් මට්ටමක් දැන් පහළ වෙනවා තියෙනවා නම් එතකොට මෛත්‍රී ගත යුතු නැහැ. ඒ නිසා චතුරාර්යක අපි පාවිච්චි කරන්න ඕනේ අවස්ථානුකූලව. අපි ඉන්න මට්ටම අනුව. එහෙම නැතුව අපි දිගට ඒක කළ යුතුයි කියලා නීතියක් නැහැ.
ඒක දැන් يعني ඉබේම ඒක ගිලිහිලා ගිහින් ඒක එන්නේ නැහැ නිකන්.
හරි.
හැදෙනවා.
හොඳයි. හොඳයි.
හොඳයි.
තෙරුවන් සරණයි. හොඳයි. අපි හොඳයි. අද අපි එතකොට පැය දෙකක වගේ කාලයක් ධර්ම දේශනාවකට ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා. අපිට මේ හරහා කුසල් රාශියක් අත්පත් කරගන්න හැකියාව ලැබුණා. ඉතින් එහෙමනම් අපි මේ ලබාගත් සියලු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.